මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. කණ්ඩනං චපලං කිංසං දුරක්ඛං දුන්වාරයං සුජුං කරෝති මේ ධාරී උසුකාරෝ තේජනං වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උම්භසෝ පරිඛණ්ඩ පිදං චිත්තං මාරධෙයං පහාසවේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ පොය දවස අධිවෙසක් පොය හැටියටයි සම්මත වෙලා තියෙන්නේ. මේ වෙසක් කියන වචනයම වුණත් ප්‍රමාණවත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයින් තුළ බුදුපියාණන් වහන්සේ පිළිබඳ, උන්වහන්සේගේ චරිතය පිළිබඳව, උන්වහන්සේ ගුණ සම්භාරය පිළිබඳව ගැඹුරු භක්තියක් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. අපි කවුරුත් දන්නවා අපි බුදු කෙනෙක් කියලා හඳුන්වන්නේ මේ සංසාරයේ සත්‍ය අති දීර්ඝ කාලයක් මේ සංසාර දුකේ පීඩනයේ ගින්නේ දැලෙමින් ඉඳලා නිවනට හිත යොමු කරපු අවස්ථාවක ඒ නිවනට මාර්ගය පහදා දෙන කල්‍යාණ මිත්‍රෙක් හැටියට අපි බුදු කෙනෙක් හඳුන්වන්නේ. බුදුන් වහන්සේම, බුදු පියාණන් වහන්සේම සමන් වහන්සේ ලෝකයාට කල්‍යාණ මිත්‍රෙක් හැටියට හඳුන්වා වදාලා බුදු කෙනෙකුගේ පහළවීමෙන් අපට මේ නිවන් මඟ හෙළි කරන ඒ උපදෙස් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා. එතකොට මේ සංසාරය කියලා කියන්නේ එක්තරා විදිහක වටවලල්ලක යාම වගේ ගමනක්. මේ වටවලල්ලේ යාමේ ගවයට පුරුදු වුණු හිත එයින් පිටට පන්නවන්න, ඒ කියන්නේ නිස්සරණය කියලා කියන, නිබ්බාණය කියලා කියන ඒ උතුම් තත්වයට, ඒ විමුක්තියට යොමු කරන්න හදනකොට සිත ඒකට අහුම්කන් දෙන්නේ නැහැ. මොකද සංසාරික පුරුදු නිසා මේක පහසු වැඩක් නොවේ. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලනකොට මේක මාර්යාගේ රාජධානියෙන් පිට පැනීමට ඉන් බේරී යාමට දරන පැටක් වගේ. අපි දීර්ඝ කාලයක් මාර්යාගේ රාජධානිය යටත් වැසියන් වැටියට ඉඳලා මාර්යාගේ රාජධානියෙන් බේරී යාමට දරන උත්සාහය වගේ. මේක තාමත්ම ප්‍රබල උත්සාහයකින්, ප්‍රයත්නයකින් කළ යුතු දෙයක්. මේක ලේසි පාසු වැඩක් හැටියට හිතාගෙන මේ වැඩේට බැස්සොත් බොහොම ඉක්මනින්ම පසුබහින්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා පළමුවෙන්ම තම තමන්ගේ හිත්වල තිබෙන ඒ දුර්වලතා, සාංසාරික දුර්වලතා, වංචක ධර්ම, ඉදිරිපත් විය හැකි මාර බාධක, ඒවා ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතු තිබෙනවා. මෙන්න මේ කාරණය, මේ කියන කාරණය අපට හෙළි කළ දෙන බුදු පියාණන් වහන්සේ අපට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳ අවස්ථානුකූලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්සමයා කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ. දැන් අපි මේ මාතෘකා කළ ධාතහ දෙකෙන් පෙන්වුම් කරන්නේ සාංසාරික සත්වයෙකුගේ සාමාන්‍ය නිසිතේ බලපවත්වන දුර්වලතා, වංචක ධර්ම, ඒ විදිහේ ඒ මාර බලවේග පිළිබඳ යම්කිසි අවබෝධයක් මේ ධාතාවලින් දෙනවා වගේම ඒවා ජය ගන්න පුළුවන් ආකාරයක්, ඒකට උපකාර වෙන යම්කිසි උපදේශත් උපදේශයකුත් මේ ධාතහ දෙකේ අඩංගු වෙනවා. මේ ගාථා දේශනා කරන්නට හේතු වුණු ඒ නිදාන කතාව මෙහිමයි. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක චාලික කියන පර්වතයේ වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ උන්වහන්සේට උපස්ථායකය හැටියට සිටියේ මේඝිය කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ මේඝිය ස්වාමීන් වහන්සේක දවසක් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසර ඉල්ලනවා ඒ අසල තිබෙන ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වඩින්න. බුදු පියාණන් වහන්සේකට අවසර දීවා දාලා එතකොට මේ මේගිය ස්වාමීන් වහන්සේ ඒ පාත්‍ර සිවුරු අරගෙන ඒ ගමට පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතයෙන් පස්සේ කිනිකාලා කියන ගඟ අසල, ඒ ගඟ තීරයේ එහාට මෙහාට සක්මන් කර කර හිටියා. ඒ අතරේ දැක්කා ඒ කිට්ටුව තිබෙන ඉතාමත්ම රමණීය අඹවණයක්. දැකලා කල්පනා කළා මේ අඹවණේ ඇති නිවන් සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කුල පුත්‍රයෙකුට හොඳම ස්ථානයයි මෙතන. මම එන්න ඕන භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මෙතන භාවනා කරන්න කියලා හිතාගෙන ඊළඟට තවත්තරි බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කරලා බුදු පියාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම අද පින්ඩපාතේ මේ ජන්තු ගමට ගියාම මෙන්න මේ විදිහේ තැනක් දැක්කයි. මට හිතුණයි මේකම ඇති යම් කිසි කුල පුත්‍රයෙකුට නිවන් සඳහා වීර්ය වඩන්න හොඳ ස්ථානයක් රමණීය ස්ථානයක් කිය. භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම කැමතියි ඒ ස්ථානයට භවනා කරන්න යන්න. සිදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගිය මම දැන් මේ අවස්ථාවේ තනිවමයි සිටින්නේ. තවත් භික්ෂුවක් මෙතෙන්ට එනකන් ටිකක් ඉවසන්න. නමුත් ඒකට කී කරුණේ මේ ගිය ස්වාමීන් වහන්සේ නැවත වරක් භාග්‍යතුන් වහන්සේට කියනවා දැන් භාග්‍යතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කෙරළ වැඩ ඔක්කොම අවසానයි. වගේම Taman ලබාගත්තු තත්ත්වයට ආයේ අමුතුවෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ. මට නම් තව හුඟක් වැඩ ඉදිරියට තියෙනවා නියන් සඳහා. මට ඒ කරපු ටිකට තව එකතු කරගන්න හුඟක් භාවනා වශයෙන් කරන්න දේවල් තිබෙනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මට ඉඩ දෙනවා නම් මම යනවා කියලා. දෙවෙනිවරටත් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා මේ ගිය මා දැන් මේ අවස්ථාවේ තනියමයි ඉන්නේ. තව භික්ෂුවක් එනකන් ඉවසන්න කියලා. ඒත් ඒකට කීකරුන්නේ නැහැ. තුන්වෙනිවරටත් ආයතන කරනවා භාග්‍යතුන් වහන්සේට නම් ඔය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මටයි මේ වැඩ තියෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ඉඳ දෙනවා නම් හේතන යොදනවා ප්‍රධාන කියලා කියන්නේ දැඩි වීරිය. භාවනාව සඳහා දැඩි වීරිය යොදන්න මට ඉඳ දෙනවා නම් මම ඒකට වරිනවා කියලා. ඔන්න ඒක බුදු පියාණන් වහන්සේ මැදිස්ත්‍ව ප්‍රකාශ කරනවා. හොඳයි මේ ගිය. ඉතින් ප්‍රධාන වීරිය යොදනවා කියලා කියනවා නම් අපි මොනවද කියන්නේ? එහෙනම් ඉතින් කැමැත්තක් කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මැදිස්ත්‍ව එහෙනම් කැමැති දෙයක් කරන්න කියලා එහම අවසර දුන්නා. අන්නකින් මේ ගිය ස්වාමීන් වහන්සේ බොහොම ලොකු බලාපොරොත්තු අධිෂ්ඨාන ඇතිව ගිය ආරතියාපු අඹවණේ රැඩියා ආරම්භවන්නේ ළඟ සිහිල්ලා එතන හොඳ අඹ ගහක් යට හොඳ ස්ථානයක් හොඳ ආසනයක් හිමි පිළිවෙල කරගෙන ඔන්න ඉඳගත්ත භාවනාව. භාවනාවට ඉඳගත්තට මොකද ඉඳගත්තු වෙලාවේ ඉඳලම ගලාගෙන එන හිතට විතර්ක ධාරාවන් අකුසල විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ තින්නකින් දන්නවා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ සම්මා සංකල්ප වලට විරුද්ධ ටිකයි මේ තියෙන්නේ. මිච්ඡා සංකල්ප වල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒව ගලාගෙන හිතට ඊළඟට මුළු හවසම බැලුවා භාවනා කරන්න හිත එකඟ කරගන්න බෑ, එකලස් කරගන්න බෑ. එතකොට ලොකු සංවේගයක් ඇති වෙනවා. අපුයි මම මේ හොඳ සද්ධායෙන් පැවිදි වුණ කෙනෙක් මේ විදිහට විකාරක දලාගෙන ඉන්න කෙනෙක් මහ පුදුමයක් නේද කියලා. ඔන්න ඊළාට හවස් වෙලාවේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම ගිහිල්ලා භාවනාවේ ඉඳගත්තා. ඉඳගත්තු වෙලාවෙ ඉඳලා මේ විදිහට කාම විකාරක, ආපාද විකාරක, විහිංසා විකාරක දලාගෙන ඉනවා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ හොඳ වටිනා දේශනාවක් දේශනා කළා. මේ ගිය යම් කෙනෙකුගේ සමාධියේ ශක්තිමත් නැත්නම්, මෝරල නැත්නම් ඒ සමාධිය මෝරා ගැනීමට, නිරු තත්වයට පත් කර ගැනීමට උපකාර වෙන කාරණා පහක් තිබෙනවා. මොනවද කාරණා? පළවෙනි කාරණය මොකද්ද? අන්න යම් කිසි භික්ෂුවකට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබෙනවා, ආශ්‍රය තිබෙනවා. අන්න ඒක පළවෙනි කාරණා. කල්යාණ මිත්‍රෙක් ඉඳීම. දෙවෙනි කාරණය මොකද්ද? යම් කිසි භික්ෂුවක් ඒ තමන්ටයි ශීලයෙන් සම්පූර්ණයි. ඒ කියන්නේ ඒ විනය නීති සුළු වර්ධෙහි දොස් දකිමින්, බය දකිමින්, සමන්ගේ ශික්ෂාපද හරියට ශික්ෂාපදයට අනුව සික්මෙමින් ඒ විනය රකිනවා. එහෙම නැත්නම් ශීලය සම්පූර්ණ කරගන්නවා. සිල්වත් වීමයි එතන කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය මොකද්ද? ඒ භික්ෂුවට දස කතාවස්තු කියලා කියන නිවනට උපකාර වන, නිවන් අදහස් දෙන දෙන ධර්ම කතාවල් අසන්නට අවස්ථාව ලැබෙනවා. මොනවද දස කතාවස්තු? ධර්මයේ දැක්වෙන්නේ ඒවා නිදන් මෙතන බුදු පියාණන් වහන්සේතුන් එක දක්වනවා. අප්පිච්ඡ කතා, සන්තුට්ටි කතා, පරිවේක කතා, අසංසග්ග කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා ඔය දස කතාවක් තියෙනවා. ඒකත් අපි කෙටියෙන් තේරුම් කරොත් අප්පිච්ඡ කතා කියලා කියන්නේ ආසාවන් අඩු බව පිළිබඳව කතාවක්. මෙතන මේ කතා කියලා කියන්නේ සින්නතුනි මේ ධර්ම දේශනා ප්‍රකදී අසන්ත ලැබෙන කාරණයි මෙතන. ඒ ධර්ම දේශනාවක අල්පේක්ෂතාව පිළිබඳව. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව වගේ කියලා හිතමු. අර භික්ෂුවට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් අසන්ත ලැබෙනවා. ඒකෙදි කියවෙනවා ඒ තමන්ගේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා කියලා දෙනවා ආසාවන් අඩු බව යානිකං සප්පිච්ච කතා. ඊළඟට සන්තුට්ටි කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම පිළිබඳ කතාවක්. අවිවේක කතා කියලා කියන්නේ වැඩි විවේකයේ වාසිය පිළිබඳ, ඒකේ වටිනාකම ආනිසංස පිළිබඳ කතාවක්. ඊළඟට අසංසග්ග කතා කියලා කියන්නේ පිරිස් වලින් වෙන් වෙලා රැළෙන් එක් වෙලා. දැන් මේ පින්තුන් ගන්නවා දිවි ජීවිතයේ දැන් මනුහරක් දිහා බැලුවත් අනිත් සතුන් දිහා බැලුවත් රැළේ රැළ හැසිරෙන ගතියක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ රැළේ විසීම සුරුද්දක් වෙලා තියෙනවා. රැළෙන් තොරව, පිරිසෙන් තොරව ජීවත් වීම මහා බදයක් බොහෝ දෙනාට. ඉතින් ඒකයි අසංසග්ග කතා කියලා කියන්නේ. අර රැළෙනුත් රැළ නිසා එන රැළෙනුත් සිත ආරක්ෂා කරගෙන ජීවත් වීම වටිනා තමයි. අසංසග්ග ඒ කියන්නේ පිරිස් පිළිබඳ සම්බන්ධ නැති ප්‍රවාහය කිරීමේ ආනිසංස අසංසග්ග කතා. ඊළඟට වීර්ය ආරම්භ කතා කියලා කියන්නේ වීර්ය ආරම්භීම පිළිබඳව කෙලෙස් සැවීමට කුසල් ධර්ම ලං කර ගැනීමට අකුසල් ධර්ම ඉවත් කර ගැනීම සඳහා වීර්ය දැරීමේ වීර්ය ආරම්භීමේ ආනිසංස පිළිබඳ කතාව. ඊළඟට තියෙන හරිය වචන වලින් තේරෙනවා සීල කතා කියලා කියන්නේ ශීලය පිළිබඳ කතා. සමාධි කතා සමාධිය පිළිබඳ කතා. පඤ්ඤා කතා ප්‍රඥාව පිළිබඳ. විමුක්ති කියලා කියන්නේ නිවන පිළිබඳ. විමුක්ති ඥාන දස්සන නිවනට අදාළ ඒ ඥාන පිළිබඳ කතාන්තර. ඔය විදිහට දස කතාවක් කියලා මේ කාරණා අසන්ත අවස්ථාව ලැබීමත් අන්න අර විදිහේ වටිනා ලැබීම විචුවකට සිත සකස් කර ගැනීමට. ඊළඟට කියනවා ඒ වගේම ඒවයින් ප්‍රයෝජන අරගෙන ඔන්න හතරවෙනි කාරණේ මොකද්ද? යම්කිසි භික්ෂුවක් අකුසල් සිතිවිලි ඉවත් කිරීමට කුසල් ධර්ම ලං කර ගැනීමට දැඩි වීරියක් නොපසුබස්නා වීරියක් උත්සාහ වීරියක් ඇති ඇතිව ඒ කටයුත්ත සියදෙනවා. ආරබ්ධ වීරිය කියලා කියන ආරබ්ධ වීරිය ඒක හතරවෙනි ගුණේ. පස්වෙනි කාරණේ මොකද්ද? යම්කිසි භික්ෂුවක් ඇතිවීම නැතිවීම දක්නා ඒ ගැඹුරු විදර්ශනා ඥාණයට හුරු එහෙම නැත්නම් ඇතිවීම උද්‍යබ්බිය කියලා හැම කියන ඒ විදිහේ ලෝකයේ අනිත්‍යතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ඇතිවීම සහ නැතිවීම නිතර පේන විදිහේ විනිවිද යන ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙනවා. ඒකට මේ කාරණා පහ බොහොම උපකාර වෙන කෙනෙකුට භාවනා කරන්න යන කලින් සමගේ හිත සකස් කර ගැනීමට. මොනවද කාරණා පහ? අපි එක එකින් සඳහන් කළොත් යම්කිසි භික්ෂුවකට භික්ෂුවක් කියලා කිව්වට මේ පින්න තුන් හිතා ගන්න පුළුවන් භාවනා යෝගී යෝගාවචරිකුට පවා. කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. එතන මිත්‍රයා කියන එක සමාජයේ භාවිතා වෙන අර්ථය නෙවෙයි. මේ පින්නසුන් දන්නවා ශාසනයේ කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ අර කරටත් දාගන්න කෙනෙක් නෙවෙයි. මිත්‍රයා කියලා කියන්නේ යාළුවා කියලා කියන සමාජයේ එකට හොඳ හෝ නරක හෝ ඒවයි වලදී සමාගමේ පවත්වන එහෙම එකක් නෙවෙයි. මෙතන කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ ඒ වචනේ යෙදුවට දැන් බුදු පියාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයා කියලා කියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් එතන කොයි තරම් ගැඹුරු වචනයක්ද මේ මිත්‍ර කියන එක. කල්‍යාණ මිත්‍රයා. නැහේ මංගල පුදලා ඒ උපදෙස් ලබා ගත යුතු ගුරු අසුරයි මෙතන කියන්නේ. එතකොට පළවෙනි කාරණේ ගුරු අසුර, දෙවෙනි කාරණේ තමන්ටයි ශීලයෙන් ශීලවන්ත වීම, තුන්වෙනි කාරණේ අර විදියට අර දස කතාවක් තියෙන සංඝයා වහන්සේලා පිළිබඳ කිව්වාගේ ගිහි පින්නතුන්ට තමන්ගේ භාවනාවට උපකාර වෙන අන්දමට නිවන පිළිබඳ නිවනට අදාළ ධර්ම සාකච්ඡා, ධර්ම කතා, ධර්ම දේශනා ආදී ඇසීම ඒක ප්‍රස්තාවලදී. ඊළඟ හතරවෙනි කාරණය තමන් ඒකට අනුව වීරිය, දැඩි වීරියක් නොපසුබස්නා වීරියක් කිරීම. පස්වෙනි කාරණය තමන්ගේ ඒ ප්‍රඥා ශක්තිය ඒක හොඳ සිහිය යොදලා ප්‍රඥාව යොදලා ඒ කටයුතු යෙදීම. ඒ කාරණා පහ මූලිකයි ප්‍රාථමිකයි ගැඹුරු අදහසින්ම මේ නිවන නිවන කටයුත්තට බසින කෙනෙකුට. ඔය ටික කියලා ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ගිය ඔන්න ඔය ධර්ම පහ උපකාර කරගෙන ඔය කාරණා පහ උපකාර කරගෙන තමන්ගේ සමාධිය නීරුම් තත්ත්වයට පත් කරගත්තු කෙනා විසින් ඊළඟට භාවනා හතරක් වැඩි යුතුයි. මොනවද? ඔන්න ඒකත් දක්වනවා. අසුභය වැඩි යුතුයි රාගය ප්‍රහාණය කිරීම සඳහා. මේ පිළිබඳව දන්නවා අසුභ භාවනාව කරන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ අරගෙන එන ඒ බරපතල ක්ලේශයක් වන ඇදීම රාගය කියලා කියන ඒ ක්ලේශයෙන් හිත මුදා ගැනීමට. ඊළඟට මෛත්‍රිය වැඩි යුතුයි ව්‍යාපාදී රාගය කියන්නේ ද්වේෂය තරහ. ඒක ඉවත් කර ගැනීම සඳහා මෛත්‍රිය වැඩි යුතුයි. දැන් දන්නවා එතකොට ඇලීම් ගැටීම් දෙකට දෙහෙත් ටික ඔය බුදු පියාණන් වහන්සේ ඔය දෙකෙන් ප්‍රකාශ කරේ. ඊළඟට තුන්වෙනිව දක්වනවා තුන්වෙනි භාවනාව හැටියට ආනාපාන සතිය වැඩි යුතුයි. ආස්වාද ප්‍රස්වාසය පිළිබඳව සිහිය පිහිටවීම කියලා කියන ආනාපාන සති භාවනාව වැඩි යුතුයි. ඒකෙන් කියන කෘත්‍ය ප්‍රධාන පරමාර්ථය මොකද්ද? විකක්කුපච්ඡේදාය විකර්කයන් කපා හැරීම සඳහා. විකර්කයන් කපා හැරීමට උපකාර වෙන තමන්ගේ ආස්වාද ප්‍රස්වාසයට සිටේදී. සාමාන්‍ය විකර්ක දලාගෙන එනකොට හුස්ම ගන්න බවවත් තමන්ට මතක නැහැ. නමුත් අමාරුවෙන් හරි මේ සියුම් ක්‍රියාවලියට සිත යොමු කරනකොට විතර්කවලට ඉඩ නැති වෙලා යනවා. අන්න ඒකයි ඒ විතර්ක කැටි සබා හැරීමට විශේෂයෙන් ආනාපාන සති උපකාර වෙනවා කියලා ප්‍රකාශ කළේ. ඊළඟට හතරවෙනිම දක්වන භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා ප්‍රදාලා බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව අනිත්‍ය සංඥාව නිතර ඇතිව සිටින්න ඒක උපකාර වෙනවා. අස්මිමානය මුලිනුකුටා දැමීම. අස්මිමානය කියලා කියන ගැඹුරු මාන්නය කියලා කියන සාමාන්‍ය ලෝකේ මාන්නය ආඩම්බරය කියලා කියන උඩඟුකම කියලා කියන එක ඉතාමත්ම යටින් තියෙන ඉතාමත්ම සියුම් කොටසක් තමයි වෙමි කියන මානෙ. අස්මි කියන මානෙ. අන්න ඒක ඉවත් කිරීමට උපකාර වෙනවා අනිත්‍ය සංඥා. ඒ විදිහට භාවනා හතරක් බුදු පියාණන් වහන්සේ වදාළා. ඔහොම ප්‍රකාශ කළා ඊනාට මේ ගිය ස්වාමීන් වහන්සේට කියනවා. ඒකේ හේතුකත් එහෙම දක්වන්න හේතුවක් දක්වනවා. පැහැදිලි කරනවා අනිත්‍ය සංඥාව ඇති කෙනා දැන් අනිත්‍ය සංඥාවෙන් කියලා එතන ඒ භාවනාව හැටියට දුන්නේ. අනිත්‍ය සංඥාව තුලින්ම ඊළඟට නිවන් කරා යන්න පුළුවන් බව දක්වනවා. මේ ගිය අනිත්‍ය සංඥාව ඇති කෙනාට කෙනා තුල අනාත්ම සංඥාව ඇති වෙනවායි. අනාත්ම සංඥාව ඇති තැනැත්තා ඒ අස්මිමානය කියලා කියන වෙනි කියලා කියන සියුම් මානය ඉවත් කරලා විතු දැනීම මේ ලෝකයේදීම මේ මිහිදීම ඒ නිවීම උතුම් නිර්වාණ තත්වයට පත් වෙනවායි කියලා ඒ විදිහට ප්‍රකාශ කොට වදාලා ප්‍රකාශ කරලා උදාන ගාථා ප්‍රීති වාක්‍ය වශයෙන් ගාථා දෙකුත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒක අපි අර කලින් මාතෘකා කළ ගාථා නෙවෙයි, ඊට අමතරව ඒ ප්‍රකාශ කළේ අර බුදු පියාණන් වහන්සේ මේ මේ විතර්ක වලින් කෙනෙකුට ඇති වෙන පීඩනයක් එයින් තමන් වහන්සේ නිදහස් බවක් පෙන්වුම් කරන විදිහේ ගාථා දෙකක් එතන වදාලා. කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති භන්ත කිත්තෝ. ඒ කියන්නේ කුඩා විතර්ක, සියුම් විතර්ක, කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනසෝ උප්පිලාවා සිත ඉල්පවනාන්දමි සිත රුප්පනාන්දමි සිතෙන් ඇතුළත් ඇතුළතින්ම පැන නගින ඒ විදිහේ විතර්ක. මෙන්න මේ විතර්ක ඒකේ අවිද්වා අඥාන පුද්ගලයා මේ බඳු මේ මනසෝ විතර්ක මේ මනසේ ඇති වෙන මේ විතර්ක උරා හුරන් ධාවති භන්ත චිත්තෝ භ්‍රාන්ත වෙලා භ්‍රාන්තියටපත් වෙලා අන්ධ මන්ද වෙලා අර මේගේ ස්වාමීන් වහන්සේට වුණා වගේ අන්ධ මන්ද වෙලා ඒ අතට මේ අතට මේ විතර්ක හිත තුල දුවවනවා එයාට මෙයාට දුවන්න වගේ. දැන් හිත මේ පින්දුකින් ගන්නවා හිතේ ඒ වෙන විතර්ක අනුව කය එහාට මෙහාට නොගියත් තමන් හරියට එහාට මෙහාට දුවන්න වගේ වික්ෂිප්ත හිත ඇති නැත්තා. දැන් ඔය සාමාන්‍ය පිරිසන් සතෙක් ඒ සිතුවිල්ල අනුව එහාට මෙහාට දුවනව පේන්නේ අන්න ඒ වගේ මේ ඒ බඳු නොසන්සුන් අවස්ථාවකට පත් වෙනවා කියලා ඒ සාමාන්‍ය ක්ලේශය ඒ විතර්ක යන් හික්මවා ගන්න බැරි පුද්ගලයා පිළිබඳව මෙහෙම ප්‍රකාශ කරලා ඊළඟ ආත්මය දක්වනවා. ඒ තේක විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතීමා අනුගතේ මනසෝ උප්පිලාවේ අශේෂ මේකේ පදහාසි බුද්ධෝ. අන්න ඊළඟට මේ බුදු තමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා. එන්නේ කියාපු මේ විතර්ක ජාතිය විතර්ක ටික විතර්ක සමූහය ඒක විස්වා මනසේ විතක්කේ ආතාපියෝ සංවරති සතීමා. ඒ බුදු පියාණන් වහන්සේම නැත්නම් ඒ නිවන පුද්ගලයා මොකද කරන්නේ? ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුක්තව සතිමන්තව මේවා සංවර කරන මේ විතර්ක සංවර කරන පික්මවදායි. මෙන්න මේ විදිහට මේ හිතේ ඇතිවන හිත උල්පවන මේ විතර්ක මේ සියල්ලම බුදුවරයා මේ වයින් නිදහස් කියන එකයි එතන උදාන ගාථා වශයෙන් ප්‍රකාශ කළා. එතතර මේගේ ස්වාමීන් වහන්සේ කළ වරද මොකද්ද? දැන් අපිට හිතා ගන්න පුළුවන් මේගේ ස්වාමීන් වහන්සේ ගිය හොඳ වැඩකට තමයි ප්‍රධාන වීරිය කියලා කියන්නේ මේකයි බුදු පියාණන් වහන්සේ අන්තිමට කිව්වේ ආ එහෙම කියනවනේ අපි මොනවද කියන්නේ එහෙනම් යන්න කියලා. නමුත් මේ නියම අවස්ථාවට පැමිණෙන්න කලින් ඉක්මන් වුණ වැඩි. ඔන්න ඔකයි අපිට හිතා ගන්න තියෙන්නේ. භාවනාව කියන්නේ හොඳ අදහසක්. නමුත් මේගේ ස්වාමීන් වහන්සේ ඉක්මන් වුණ වැඩි. ඒ වගේම බරපතල වරදක් කළා බුදු පියාණන් වහන්සේගේ වචනෙට අකීකරුව. තුන්වෙනි වරකට අර ඉල්ලීම් කළා. ඒක නිකන් ආරෝපාද කර්ම වගේ බරපතල කර්මයක්. ඒකම විපාකෙම ඇති අර හිත නොසන්සුන් වෙන්නේ. ඒ තරම් බරපතල දෙයක්. පස්ථායක තන්තුර හැටියට පස්ථායකෙක් හැටියට ඇවිල්ලා ඒ වත පිළිවෙලක් අමතක කළා. බුදු පියාණන් වහන්සේ පිළිබඳ වත පිළිවෙලක් අමතක කළා. උපදේශක් නොතකා අර විදිහට භාවනා කරන්න ගියා. ලොකු අදහසක් නමුත් වැඩේට පුරන්නේ නැහැ. දැන් මේ පින්නතුන් ගන්නවා දැන් හිත සකස් වෙලා නැහැ තාම. දැන් ඔය වාහනයක් එලවන්න වුණත් අලුත් වාහනයක් ගත්තා තමන් ඒ වාහනේ එලවන්න දන්නේ නැත්නම් ඉල්ලකුර ගහගෙනයි කලක් යන්නේ. තවත් කෙනෙක් ළඟට ඉඳගෙන ඒ වගේ මේ මේ ස්වාමීන් වහන්සේත් මේ බුදු පියාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන මේ කී අවස්ථාවට ගන්න ජායතු පුද්ගලේ. නමුත් ඉක්මන් වුණා ආඩම්බරීය මාන්නය නිසා. ඒකයි අර බුදු පියාණන් වහන්සේ නම් වැඩක ඉවර කරගෙන නැහැ මට තාම නැහැ කියලා ඒ විදිහට වැටෙන සම් ප්‍රකාශ කළේ. ඉතින් ඒකටත් හරියන්නේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ඔන්න සිතේ ස්වභාවය සිතක ස්වභාවය පිළි කරන අපි අර කලින් මාතෘකා කළ ගාථා ටික වදාලා සන්දනං සපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි උසුකාරෝවති ජනං. අද උපමාවකත් එකයි අනුකම මේ පින්නකින් ගන්න ඔය ධර්මපද ගාථාවල දැන් මේකත් මේ චිත්ත වර්ගය කියන මේ ගාථා මේ මේ බුදු පියාණන් වහන්සේ පුදුම විදිය උපමා දෙන්නේ. දැන් මෙතන කියන්නේ මේ සිතේ ස්වභාවය පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන්. මේ සිත කියන එක පන්දනං කියලා කියන්නේ සැලෙනවා. මේක තේරුම් කරන්නේ දැන් රූප සද්ද ආදී අරමුණු හමුවේ මේ හිත සැලෙන ස්වභාවයක් තිබෙනවා සාමාන්‍ය සාංශාරික සත්‍යය තුළ. ඒ හිත සැලෙනවා පන්දනා චපලන්. ඒ වගේම හිත චපලයි. දැන් අර මේ ගියසාවින් නැහැ නිවන් දකින්න අදහසින් ගියේ. නමුත් චපල අන්තිමට අර කාම විපාක ආදියට පවා යට වුණා. සිතේ ස්වභාවය මේකයි. අමුතු දෙයක් නෑ. මේක බලාපොරොත්තු විය යුතු සත්‍යයක්. මොකද අර සංසාර වටවලල්ලේ මෙච්චර කාලයක් දුවපු හිත ඒක පාට මේකෙන් පන්න ගන්න අමාරුයි. මේකට අර සංසාරික ජවයයි තාම යන්නේ. මේකට පෑහෙන ලොකු ජවයක් ඇතුළතින් එන්න ඕන. ඒකටයි අර කියාපු කාරණා අපහාර ගුරු ආශ්‍රය ආදී උපකාර වෙන්නේ. ඉතින් හන්දනම් සපලම්. මේ හිත සපලයි. චපල කියන එක මේ පිටුතුන් දන්නවනේ. අමුතුන් කියන්න ඕනේ නැහැ. ඒක වචනය පිළිබඳ චපල බව පමණක් නෙවෙයි මෙතන කියන්නේ. දැන් චපල කියන එක අපි බොහෝ විට යොදන්නේ වචනය පිළිබඳව. නමුත් චපල කියන්නේ හිත මෙතන කරන්න ගිය වැඩේට නෙවෙයි. ඒක නෙවෙයි වෙන එකක් කරන්නේ. ඒකයි. හන්දනම් චපලං සිත්තම්. දුරක්ඛන් කියලා කියන්නේ ඒකට උපමාව දෙන්නේ දැන් අර ගොයම් පැහිච්ච කාලෙක. එහෙම නැත්නම් ගොයම ආරක්ෂා කරගන්න අමාරුව වගේ. හරසුන්ගේ. ඒ වගේ මේ කමටහන් අරමුණ ආරක්ෂා කරගන්න අමාරු කමටහන් අරමුණ හිත පවත්වා ගන්න අමාරුයි. දුරක්ඛන්. මේ සිත රැක ගන්න අමාරුයි කියන කියත. ඒ වගේම දුන් නිවාරයන්. සිත අකුසල් අරමුණු වලට යාම වළක්වා ගන්නත් අමාරුයි. සිත රැක ගන්න අමාරුයි. මේක බින්දගෙන කඩාගෙන යන්න හදනකොට ඒක වළක්වා ගන්න එකත් ලේසි නෑ. මොකද සිතේ සත්‍යයයි. අත අපි හැටියට ප්‍රකාශ කිරීමයි බුදු පියාණන් වහන්සේගේ සාමාන්‍ය ධර්ම දේශනාවක දකින්න ලැබෙන ලක්ෂණය. ඉතින් සිතේ ওই දුර්වලකම් බලාපොරොත්තු වී යුතු දේවල්. හන්දනම් සපලං සිත්තම් දුරක්හන් දුන් නිවාරයන් උජුං කරෝති මේ ධාවි. නමුත් මේ ධාවි කියලා කියන්නේ ප්‍රඥාවන්තයන් නෙවෙයි නැත්තම් මොකද්ද කරන්නේ? මෙබඳු මේ කුටිල වංක චපල සිත ඍජු කරනවා, කෙලින් කරගන්න. කොහොමද? යන්න ළඟට උපමාව දෙන උසුකාරෝ තේජන. ඊතල හදන වඩුවෙක්, ඊ වඩුවෙක් ඊතලයක් කෙලින් කරනවා වගේ. ඊතලයක් කෙලින් කළා ගන්න ඊතලයක් කියනක අතීතම කැලේ හොඳ ඒකට ගැලපෙන අරතුව පිළියක් අරගෙන ඇවිල්ලා ඒකේ ඇහැලා කියලා ඊළඟට අදනම් ඒකට කෙලින් කර ආකාරයට ශූන්‍ය මොන හරි ක්‍රමයකින් ඒක කෙලින් කරලා ඊළඟට තෙල් ගල් වෙලා පදම් කරලා හොඳට උල් කරලා තමයි ඊතලයක් හදන්නේ. ඊතලේ හදලා ගත්තට පස්සේ ඒක කොයිතරම් ශක්තිමත්ද කියතොත් කොයිතරම් විශාල වැඩක් කරනවාද කියතොත් අර දක්ෂ දුනුවායෙකුට අශ්ව ලෝමයක් විදින්න පුළුවන් මේ විදුලි කැටයම එළියෙන්. ඉතාලි මේ පින්නතුන් මේ උපමාව අහලා තියෙනනේ. අඳුර හියස්ලම විදිනට දුරදී විදුලිය පැහැවර දුනහොත් වරදී කියලා විදිහට කියන්නේ. ඒ විදිහේ ඒ වගේ කටික දෙයක් තමයි නිර්වාණ අවබෝධය කරන්න ප්‍රඥා ශක්තිය දිනු කර ගැනීම එතන කියන්නේ. ඉතින් සිත මේ ඔක්කොම කරන්නේ සිතෙන්නේ. සිත අර විදිහට හීවඩුවේ ඊතලයක් ක්‍රමානුකූල උත්සාහයකින් පදම් කළා, කෙලින් කළා, දිනු කළා ගන්නා වගේ නුවණැත්තා තමන්ගේ සිත් අර විදිය දුර්වලතාවය ඇති සිත් ඍජු කරනවා කියලා හිම වදාලා. ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා තවත් උපමාවක් දක්වලා. කන්දනම් සපලං සිත්තං දුරක්ඛන් දුන් නිවාරයන් උජුං කරෝති නේධාය සුකාරෝ වතේජනං. ඊළඟට කියන්නේ වාරිජෝව තලේ කිත්තෝ ඕක මොකට උබ්බතෝ පරිපන්දති දං සිත්තං මාරභිගං පහතරේ. ඉතත් උපමාවක් දෙන්නේ වාරිජෝව තලේ කිත්තෝ ඕක මොකට උබ්බතෝ. මාළුවගේ නිවාසය ජලයයි. අන්නේ ජලය නැති නිවාසයෙන් ගොඩ අරගෙන ගොඩබිමේ දමාපු මාළුවේ යම් ආකාරයකට ඒ අතට මේ අතට දඟලනවාද? වාරිජෝව තලේ කිත්තෝ ඕක මොකට උබ්බතෝ. ඒ විදිහට පරිපන්ද තිදං කිත්තං මාර දෙයියන් පහසෙන්. මාර්යාගේ අර පුරුදු මාර්යාගේ රාජධානියෙන් ඉවත් වෙන්න උත්සාහ කරන අවස්ථාවේ මේ සිත හරියට අර ගියෙන් ගොඩලු මතුතුමෙන් තේමේ අත සැලෙනවා කියලා ඔන්න සිතේ සත්‍යය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ගාථා දෙකෙන්. ඒකට මේක මේ අපිට කීපාතකින්ම අපට වටිනා සූත්‍ර දේශනාවක් මෙතන තියෙන්නේ. දැන් අර කථාන්තරයේ ආශයෙන් අඩුපාඩු තව එකතු කරගන්න පුළුවන් මේ සාමාන්‍ය අභ්‍යාස ගාථාවල සීමිතන දැක්වේ. දැන් කථාන්තරය ගැන හිතලා බැලුවත් දැන් අපි කලින් සඳහන් කළ ආකාරයට භාවනා යෝගියෙක් නැත්නම් යෝගාවචරයෙක් විසින් නිවන් දැකීමේ අදහස හොඳයි. ඒකේ ඒ ඕනකම හොඳයි. නමුත් ඒකට සුදුසු ආකාරයකට සිත සකස් කරගත යුතු තිබෙනවා. ඒකට ඕන කරන ඡන්දය දැන් කියන්නේ බලවත් ඡන්දයක් ඕන. දැන් ඉස්සෙල්ලාම ප්‍රධාන කාරණය ගුරුහරුකම් ඕන. ඒකටයි කල්යාණ මිත්‍රාශ්‍රය. ඊළඟට ඒකට ඕන කරන ඡන්දය කියලා කියන්නේ බලවත් ඕනෑකම. කෙනෙකු තුළ ඇත්ත වශයෙන්ම බලවත් ඕනෑකමක් ඇති වෙන්නේ. දැන් අර මේගේ ස්වාමීන් වහන්සේ කල්ප හිතුවා මේ නිවන් දකින අදහසින් ලොකු ශ්‍රද්ධාවකින් මහණ වුණු පමණින්ම තමන්ගේ හිතට මේ කෙලෙස් බලාගෙන ඉන්නේ නැහැ කියලා. එහෙම හිතලා තමයි අර සංවේගයට පත් වෙන්නේ. නමුත් මේක ධර්මතාවක්. දැන් අපි කිව්වේ දැන් අර වාහනයක් ගැන කිව්වා වගේ අපි කල්පනා කරලා බලමු. දැන් ඔය වාහනය සාමාන්‍යයෙන් නවත්තලා තියෙන ගැරේජ් එකක තියෙනකොට ඒවට අනතුරු වෙන්නේ නැහැ. ඒ ගැරේජ් එකක තියෙන වාහනයකට කවදාවත් ඔය වාහන අනතුරු කියන જાතියක් කියන්නේ නැහැ. පාරට අරගත්තු හැටියේ ඉඳලා තමයි ඔන්න අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයා භාවනා කරන්න ඕන කියලා හිත හිතා ඉන්න කාලයේදී මුකුත් අනතුරක් නැහැ. ඒකට බැහැලා විවේකයට ගිය දවසට තමයි ඔන්න මාර පීඩනේ ඉන්නේ. අන්න ඒකයි සත්‍යය. ඒක බලාපොරොත්තු විය යුත්තක්. ඒකට සුදානම් ගල යන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර විදිහට ගුරු ඇසුරක් තියෙන්න ඕන, ගෞරවයෙන් ඒ උපදෙස් පිළිපදින්න ඕන. ඊළඟට බලවත් ඡන්දයක්, එහෙනම් තමන්ගේ සීලයෙන් සම්පූර්ණ වෙන සීල කිල්වත් එහෙම නැත්නම් පසුතැවිලි තියෙනවා. ඉඳිල්ල ඉඳගත්තුම අපෝ මම මෙහෙම මෙහෙම කළා කියලා නේද කියලා. ඒ විතරක පසුතැවිලි පිළිබඳව නොතින සංදන්නව භාවනා කරන කෙනෙකුට සිත සමාධිමත් කර ගැනීමට උත්සාහ කරන කෙනෙකු විසින් ඒ සමාධි අවුරාලන නීවරණ ධර්ම පහක් පිළිබඳව දැනගෙන තිබෙන්න ඕන. කොයි ආකාරයකින් නමුත් වචන වශයෙන් හෝ සාමාන්‍යයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද සීන නිද්ද උද්ධච්ච කුක්ෂි චිකිච්ඡා කියන වචන වශයෙන් තිබෙන එක අපි සාමාන්‍යයෙන් සිංහලට නඟුවත් කාමයන් පිළිබඳ නැත්නම් කාම සිටිවිලි, ඊළඟට ද්වේෂ සිටිවිලි, ඊළඟට නිදිමතාලස ගති, ඊළඟට සීනමිත උද්ධච්ච කුක්ෂි කියලා කියන්නේ නොසන්සුන්තාවන්, නොසන්සුන්තාව කියලා කියන්නේ අනාගතය පිළිබඳ නොසන්සුන් සිටිවිලි. ඒ වගේ පසුතැවිලි, අතීත දේවල් අතීතේ කරපු කීප දේවල් පිළිබඳ පසුතැවිලි. ඔය දෙක එකක් හැටියට දක්වන්නේ දෙකෙන්ම නොසන්සුන්තාවල් ඇති වෙනවා. ඊළඟට පස්වෙනිව දක්වන්නේ විචිකිච්ඡා කියලා කියන්නේ දෙගිඩියා. මේක හරි ආදෝ නොආදෝ කියලා විදිහට දෙගිඩියා. ඒ කාරණා වලින් හිත මුදා ගන්න තමයි යම් කිසි කෙනෙක් හිත සංපත් කරගන්නේ. සමාධිය කියලා කියන්නේ සංපත් බව. මොනවා ඒක නැති කර ගැනීම උපකාර වෙන අර කියාපු කාරණා. දැන් සීලය විශේෂයෙන්ම සීලය අපිරිසුදු නම් ඒක නැත්තට අර විදිහට කුකුස්ස තියෙනවා. Taman ඒ අතීතයේ පිළිබඳව ඒ හිතුවිලි ගලාගෙන එනවා. මෙහෙම මෙහෙම කළා තියෙනව නේද කියලා. ඉතින් ඒක නිසා සීල සම්පන්න වෙන්න ඕන. ඊළඟට ඒ වගේම අර දස කතාවක් කියැසීමෙන් Taman තුල බලවත් මේ නිවන පිළිබඳ යම් කිසි අවබෝධයක්, යමන් මාර්ගය පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබන්න වගේම ඒවා තුලින් එකල කිත් දේවල් අල්පේක්ෂතාව, සන්තුෂ්ඨිතාව ආදී ගුණ ධර්ම පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබාගෙන ඒක අනුව හික්මෙන්නත් ඕන. ඊළඟට ආරද්ධ වීර්ය කියලා කියන්නේ දැඩි වීර්යයක්, පසුකට වීර්යයක් අදිෂ්ඨාන කරගෙන යන්න ඕන. ඊළඟට ඒ වගේම ප්‍රඥාව, එන්නේ ඥානවන්ත ප්‍රඥාවන්ත බුද්ධලෙක් කියන ඔය කිසි කාරණා. ඒවා මුකුත් නොපැත්නතක විශේෂයෙන් මාර්ගදී පියාණන් වහන්සේගේ උපස්ථානය ගැන කිසිත් නොතකායම යාම තුලින් කෙනෙකුට භාවනාව සාර්ථක කරගන්න බෑ. ගුරු ඕල දැනට පිටුපෑව අවස්ථාවේ දිනුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ කතාව වෙනුත් අපිට බොහොම ආදර්ශ ගන්න පුළුවන්. ඊළඟට මේ අනිකුත් කාරණා අපි හිතලා බලමු. දැන් මේ කියවපු භාවනා හතර ගැන ඒක පිළිබඳවත් කල්පනා කරලා බැලුවොත් දැන් බුදු පියාණන් වහන්සේ මෙතන මේ භාවනා හතර දෙන ආකාරයත් සමහර විට සමානුකූලයි කියලා හිතන්න පුළුවන්. බොහෝ විට බුදු පියාණන් වහන්සේගේ භෞතික නෙවෙයි හැම විටම කොතිමකියට බුදු පියාණන් වහන්සේගේ දේශනාවක්ද මේක නැද්ද කියන එක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි මේ කාරණාවල ගැළපීම කොහොමද කියලා බැලීම. මේ තරම් පුදුම විදිහට ගැළපීම. පළවෙනි එක ළඟට දෙවෙනි, දෙවෙනි ළඟට තුන්වෙනි, තුන්වෙනි ළඟට හතර වෙනවා, හතර ළඟට පහ, ඒ විදිහට යනවා. වෙනත් දක්වන්නේ මේ භාවනා වශයෙන් දක්වන කොටත් කලින්ම දක්වනවා සත්‍යයා තුළ, සාංසාරික සත්‍යයා තුළ තියෙන ප්‍රබලම, මේ කිනු කවුරුද දන්නවන්නේ, ප්‍රබලම සාංසාරික පුරුද්ද තමයි ඇල්ම, ඇලීම, රාගය. ඒක කොයි ආකාරයෙන් ගත්තත් සියුම් හෝ රළු හෝ දැඩි ඇලීම් තමයි, ඇලීම් ස්වභාවයයි මේ සංසාරයේ තිබෙන්නේ. සංහාව කියලා කියන්නේ වෙන අර්ථයකින් ඕකමයි. ඒකට ඒකට ප්‍රතිකර්මය තමයි අසුභය. විශේෂයෙන්ම මේ ඇලීම් ඇති වෙන්නේ සමාගයේ ශරීරයට තියෙන ඇල්ම නිසා. ඒකට අසුභය වැඩිමින් කරන්නේ ශරීරයේ අසුභ ස්වභාවය. මොකක් නමුත් කවදානක් කෙස් ගන්නිය දත්තාදී ඒ දෙක තුන කොටස් වලින් යම් කිසි දෙයක් හෝ එන්නත් උද්දනාටදී මලමින් පිළිබඳ යම් කිසි මේ ශරීරයේ අසුභය පිළිබඳ මෙනෙහි කරන එකට අසුභ සංඥාව කියලා කියන්නේ. ඒ අසුභ සංඥාව වැඩි යුතුයි රාගය ප්‍රහාණය කිරීම සඳහා. ඊළඟට ඒ වගේම ඊළඟ එක තමයි ඒ එක පැත්තකින් ඇලීම, අනිත් පැත්තෙන් තියෙන ගැටීම. ඇලීම සම්පූර්ණ නොවීම නිසා හෝ බොහෝ විට ඒ ගැටීම කියන එකත් ඒ සිතේ තියෙන විශාල බරපතල දුර්වලතාවක්. ඒකට ප්‍රතිකරණය තමයි මෛත්‍රී භාවනාව. ඒක මේ සිංහලෙන් බොහොම ඉස්පහසින් හිතා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට දැන් මේ සිත සකස් කර ගැනීම, සිත ඍජු කර ගැනීමනේ මේ කතාව. දැන් සිත කුටිල වංක වෙලා යන්නේ, ඔන්න ඔය කපල වෙන්නේ, ඔන්න ඔය දෙක අතරේ ප්‍රධාන වශයෙන්. නමුත් එතෙන් වැඩි ඉවර නැහැ. ඊළඟට තියෙන්නේ එහෙම ඉවත් කරත් අපි හිතමු දැන් පංචකාම, දැන් සාමාන්‍යයෙන් අපි පංචකාම සම්පත්තිය ගැන කතා කරනවා. පංචකාමය කියලා කියන්නේ මේ බාහිර ඉන්ද්‍රියන් පහ, ඇසකන නාසය දිවකය කියන ඉන්ද්‍රියන් පහෙන් එන අරමුණු. මේවා නිසායි අපේ හිත කැළඹෙන්නේ කියන එකයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. ඒක නිසා මේ සමහර කෙනෙක් හිතනවා දැන් ඉතින් මේ වයින් ඇහත් වහගෙන, කනත් වහගෙන, අනිත් ඒවත් ඔක්කොම පුළුවන් තරම් වහගෙන විවේක තැනකට ගියොත් මට පුළුවන් නිවන් දකින්න කියලා. ඒක වැරදි අදහසක්. මොකද මේ පස් ඉන්ද්‍රියයන් පහෙන් ගත්තු අරමුණු ඔක්කොම දැන් මේ පිඳුසුන් දන්නවා මේ ඉදිරිපිට තියෙන යන්ත්‍ර වගේ, දැන් මේ කාලේ නොයෙකුත් යන්ත්‍ර පහළ වෙනවා, සතු වෙනවා. ඒවා වගේ දෙයක් තමයි මේ අපේ විඥානය කියන එකත්. අතීත සංසාරයේ ගත්තු ඒ සංසාරික පුරුදු රාශි ඔක්කොම මේ විඥානයේ තැන්පත් වෙලා තිබෙනවා. ඇලුම් ගැටුම්, ඊළඟට ඒ වගේම ඔය පංචේන්ද්‍රියන්ගෙන් ගැතු අරමුණු යම් කිසි ආකාරකින් මේවා හිතේ තැන්පත් වෙනවා. මේ පහ වටේට ඉඳගෙන ඔක්කොම ඒ දූතය ගෙනල්ලා හිතේ තැන්පත් කරනවා. ඉතින් ඒ හිතේ තැන්පත් ඒවා මතුවෙන්නේ අන්න අර අවස්ථාවේදී ගිහිල්ලා තනිව ඉඳගත්තට පස්සේ. ඇහැට රූපයක් කියන්නේ නැහැ, කනට ශබ්දයක් කියන්නේ නැහැ, මේ ඔක්කොගේම ආරක්‍යයල. නමුත් හිත ඇතුළෙන් පැන නගිනවා අර සාංකාරික වශයෙන් චරිතානුකූලව, ඒ වගේම කර්මානුරූපව මේ විඥානය තුළින් මතුවෙන නානාවිධ කෙලෙස් විතර්ක. අන්නේ ඒවට තමයි මේ මේ දිහාමුදුරු යට වුණේ. ඉතින් ඔන්න ඒ සත්‍යයයි දැන් තිබෙන්නේ. ඒකට ප්‍රතිකර්මය තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට දෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය කියන එක ඉතාම සියුම් භාවනාවක්. ඒක අපි සාමාන්‍ය උපමාවට කිව්වොත් දැන් භාවනා කර්මස්ථාන කොටිකුත් තිබෙනවා. නමුත් ආනාපාන සති භාවනාව තමයි ඒ අපිට කියන්න පුළුවන් ඒක රජ මාවත වගේ. මොකද හැම බුදුවරයෙක්ම බුදු බව ලැබුවේ ආනාපාන සති භාවනාවයි. අපනා කළ බැලුවත් තමන්ට තේරෙනවා කොයි අනිකුත් අතුරු අසුභ භාවනාවකින් හෝ මෛත්‍රී භාවනාවකින් හෝ සිත තැන්පත් කරගත්තු අවස්ථාවේ හරියටම තමන්ගේ ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව නිරායාසයෙන්ම තමන්ගේ සතිය ඉලඳෙන්නේ. ආනාපාන සති කියලා කියන්නේ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් පිළිබඳව සිහිය. ඒක සිහිය සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ. අපි හුස්ම ගන්න බවවත් මතක නැහැ බොහෝ දිනකට. මේක මේ සදාකාලික ක්‍රියාකරණ යන්ත්‍රයක් කියලා හිතන්නේ. මේකට යටින් තිබෙන මේ පණකෙන්ද උදයි මේ ඔක්කොම රඳාපවතින්නේ කියන එකත් සාමාන්‍ය ලෝකයට අමතකයි. නමුත් අන්නර විදිහට මේ බරපතල ක්ලේස් දෙක රාගයක් ද්වේෂයක් මතු කරනවා අසුභ භාවනාවෙනුත්මයි කියනොත් එහෙම කරගත්තට පස්සේ ඔන්න ආනාපාන සතිය බොහොම පහසුයි. ඉතින් හැබැයි ආනාපාන සතිය මෙතන කියලා දෙන විතර්ක කපාහරින්. සමහර යෝගාවචරයන් කියනවා මේ බුදු පියාණන් වහන්සේ මෙහෙම කිව්වට මොකද විතර්ක කපාහරින්න කියලා මෙන්න ආනාපානේ භාවනාවට ඉඳගත්තුම තමයි මේ විතර්ක ගලාගෙන එන්නේ. ඒක අහන්න දෙයක් නෑ. දැන් ලෙඩක් මතුවෙන්නේ ලෙඩට බෙහෙත් කරන්න ගත්තාමයි සමහර විට. ලෙඩේ ඇතුලේ තියෙන ලෙඩේ. ඉතින් ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට උන බෙහෙත් තිබෙන්න ඕනේ. අන්න ওই විදිහට තත්ත්වයක් තියෙන්නේ. ආනාපාන සතිය එතන තියෙන ලෙඩේ නොතිබුණා නෙවෙයි. තිබෙන ලෙඩේ මතු වුණා. සමහර විද්දු එහෙමනේ කරන්නේ ලෙඩේ මතු කරලා ගන්න. ඉතල දෙන හොඳට වීරයක කසාය. රකරි දීලා ලෙඩේ මතු කරලා තමයි ඊට ඒකට ඕන රසායනය දෙන්නේ. ඒ වගේ අර වීරයක කරනවා අර විදිහට. නමුත් ඔන්න යටින් එනවා අර විතර්ක සමූහය. විතර්ක සමුදායන කොයි තරම් බල සම්පන්නද කියන එක දැන් මේ සාමිනාංශයේ මුළු හවසම උත්සාහ කරන්නේ නැති අර ලස්සන රමණීය අඹ ගහ යට ඉඳගෙන හොඳ හැටි පරියන්තින් ඉඳගෙන බෑ පිට එක ගන්න බැරිම තැනයි ගියේ. ඒ තරම් බලගතුයි මේ විතර්ක වේගය. ඒක තමයි මහා පුදුම විදිය. මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක ටිකයි, මේ විතර්ක සමූහයයි. මේක හිත තුලින් එනවා පරමාණු රූපෝ ඒ පුද්ගලගේ චරිතානුකූලව. මේවට උපකාර වෙනවා. මේවා කපා හරින උපකාර වෙනවා. ආනාපාන සතිය තුලින් අරවා ඒක එක මට්ටම් වලින් තමයි අවබෝධ වෙනවා. දෙදී ඒ මට්ටම් මතු වෙනකොට තමයි ඒකට ප්‍රතිකර්මය දන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදිහ ඇතුලින් පින්න විතර්ක. මේවා තුලින් අන්තිමට හිත විසිරෙනකොට මේ තැනත්තට අවබෝධ වෙනවා. දැන් අපි අනිත්‍ය සංඥාව ඔන්න ඊළඟ හතර වෙනි බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන කියන්නේ මොකද කියන එකත් අපි තේරුම් ගන්න. ඒකත් ගැඹුරු අදහසක්. දැන් අපි කිව්වා මේ ටික තේරුණා නම් මේ පින්නතුන්ට රාගය දේශයේ ඒ දෙකට ප්‍රතිකර්ම යොදලා ආනාපාන සතිය තුළින් ළඩේ මතු කරගත්තා. ඒ කියන්නේ විතර්කයි දැන් මට තියෙන්නේ දැන් විතර්කයක්. විතර්ක කියලා කියන්නේ මොකද්ද? අර ඉන්ද්‍රිය පහෙන් මේකක් සංසාරයේ මේ ජීවිතේදී අදයේ හෝ ඒවා අතීතයේ හෝ ඒවා දත්තු අරමුණු. මේ හිතේ තැන්පත් වෙලා තිබෙනවා ඒවා මතු වෙලා මේ යෝගියාට කරදර කරනවා. ඉතින් ඒවා ඒ මතු වෙන අවස්ථාවල් වලදී මේ තැනත්තට මේවා එක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ආතාපියෝ සංවරතී සතිය මාර බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ මුල් ගාථාවල කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනස උප්පිලා වාදී වශයෙන් ප්‍රකාශ කළේ කුඩා විතර්ක. බොහොම පොඩි දේවල්, ලොකු දේවල් නෙවෙයි. සමහර විට අවුරුදු ගානකට කලින් කවුරු හරි කියවපු වචනයක්. ඉතින් ඒක උඩ සමහරට දේශයක්. එහෙම නැත්නම් අවුරුදු ගානකට කලින් යන්තම් කොහෙදි හරි දැක රූපයක්. ඒක උඩ විතක් එනවා. ඒක ඉවත් කරගන්න බැරි තරමට කඩාගෙන එනවා. ඔන්න විදිහේ තත්ත්වයක් යෝගාවචරිකට අත්දකින්න ලැබෙනවා. ඉතින් ඔබඳු අවස්ථාවල් වල ඔන්න පේනවා මේ විතර්ක කොයි තරම් බරපතල බාධකයක්ද බාධා මේ භාවනාවට කියලා. මේවා කපා හරින්න ශක්තිමත් වෙන්න ඕන. ඉතින් කුඩා විතර්ක, සුළු විතර්ක ඔවා හිත ඇතුළෙන්ම ඇවිල්ලා හිත ඉල්පවනවා, උලුප්පනවා. මේවා සංවර කරන්නේ කොහොමද? ආතාපියෝ කෙලෙස් සමන වීරියෙන් යුක්තව ඉඳ නොදී. ඒකට උපකාර වෙන්නේ කර්මස්ථාන අරමුණයි. දැන් මේ පිනකින් ගන්නවා දැන් හරකෙක් ගුවන් පැසින් කාලේ කෙනෙක් හරකෙක් බඳින්නේ ඒ අර ගොයම් වලට ඇදෙන එක වළක්වන්නයි. ඒ හරකත් පුළුවන් තරම් උත්සාහ කරන ගොයමට ඇදෙන්න බෑ. ආයිත් එනවා කණුව පස්සේ බැරිම තැන කණුව ළඟ ඇවිල්ලා ලගිනවා. අන්න ඒ වගේ සිත කමටහනක බැඳීමේ වටිනාකම ඒකයි. නම් කිසි කමටහනකට සාපේක්ෂකවයි. කමටහනක් අල්ලගත්තහම තමයි එයින් පිට යනවා කියන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන ඉතිරි පමණකින් මේ සිත තැන්පත් කරගන්න පුළුවන් කියලා. ඒක හරියන්නේ නැහැ. ඒ කුරු ගණෙක් දුවනකොට ඒකත් එක දුවලා හවදාවත් බෑ මේක මේව කරන්නේ. ඒ වෙනුවට කරන්න ඕනේ යම් කිසි කමතහනක් දෙන්න ඕන, කණුවක බඳින්න ඕන. බඳට පස්සේ තමයි අදින අදින වාරයක් පාසා ක්ලේශාවන වීර්යයෙන් යුක්තව සිහියෙන් යුක්තව සතියෙන් උපකාර වෙන සති සම්පජඤ්ඤේ කියන වචන දෙක. සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි. ඒ දෙක යොදලා ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන් පුළුවන් ඉක්මනින් ආයිතර කණුව ළඟට ගේන කමතහනට ගේන ඉත ඇසට යන්න නොදී ඉත ඇටට යන්න දුන්නොත් දන්නේම නැතුව තමන් ඉන්නේ කොහේදවත් මතක නැති තත්ත්වයකට පත් වෙනවා. ඔක විකාරකවල ස්වභාවයයි. ඒක නිසා තමයි දැන් මේ විදිහට දන්නවා. දැන් ඔය මේ සිතේ ස්වභාවය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට දැන් යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවා, පැවරෙනවා. ඒක අනුව වේදනාවක් වෙනවා. ඒ වේදනාව සමන්ට සම්පසප්ප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් පුළුවන් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් නම් නොදැනෙන තරමයි. ඒක ගැන සාමාන්‍ය උපේක්ෂාවයි කියන්නේ අඥාන උපේක්ෂාවයි. බොහෝ විට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක්. ඒ දෙක අනුව විනාඩි යම් කිසි සංඥාවක් ගන්නවා. යම්කිසි සංඥාවක් ගන්නවා, හොඳ හෝ නරක හෝ විදිහට ඒ යම්කිසි සංඥාවක් ගන්නවා. ඒ සංඥාව උඩයි ඔන්න විතර්ක ගොඩ නැගෙන්නේ. ඒ විතර්ක වලට යට වුණාට පස්සේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්න පුළුවන් ප්‍රපංචය කියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා ඒව ලියලා යෑම නිසා අන්තිමට අඳු මහා පුදුම මෝහණයකටපත් වෙනවා. බරපතල මෝහණයකටපත් වෙන විතර්ක තුලම ඒ අතර මේ අතර හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහෙදවත් නොදන්න තරමට. උනේ අවස්ථාවල මේ ධර්මයේ දැක්වල තිබෙනවා. යම් වේදේති සංසංඥානාති යමක් නිදීද ඒ හඳුනාගන්නේ. යම් සංඥානාති සිතක් කියති හඳුනා ගන්න දේ පිළිබඳවයි විචක්ක සිටිවිලි පවත්වන්නේ. යම් විචක්කේති සංකපංචේති යමක් ඒ පිළිබඳව විචාරක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබඳව ප්‍රපංචයටපත් වෙනවා. තමන්ටම ඒ මුලක් අදක් තෝරගන්න අදක් මුලක් තෝරගන්න බැරි විදිහේ මහා වැල්වටාරම් සිටිවිලි රාශියකට යට වෙලා අන්තිමට ඒ සිටිවිලි වලටම තමන් හදාගත්තු සිටිවිලි වලටම යට වෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. ඔන්න විදිහ සත්‍යයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? අන්නර අයෝනිසෝ මනසිකාරය නිසා. අන්න එතෙන්දී අපිට අර බුදු පියාණන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාර කියන වචනේ තේරුම වැදගත් වෙනවා. දැන් මෙනෙහි කිරීම කියන එක මනසිකාරය කියන එක සාමාන්‍ය ලෝකයා කවුරුත් දන්නවා. මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ සිත්වල. මොකක් හරි මෙනෙහි කරනවා මනසට සිතට නඟා ගන්නවා. මේ මෙනෙහි කිරීම සාමාන්‍ය ලෝකයා කරන්නේ අයෝනිසෝ. පරණ පොත්වල කියන්නේ නුනුවණින් කියලා. එහෙනම් නැත්නම් අඥාන විදිහට අපි මේ කාලේ හැටියට තේරුම් ගන්න පුළුවන් අනිසි මෙනෙහි කිරීම, අඥාන මෙනෙහි කිරීම. ඒක වැරදි වෙන කිරීම. ඒක කෙලෙස් වලට සුදු දෙන විදියට. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. තවත් ගැඹුරින් කල්පනා කළ බැලුවොත් යෝනිසෝ කියලා කියන්නේ විතර්කයක් සිටිවිල්ලක් ඇති වෙන මුල් තැනටම හිත යොදලා. ලෙඩක් හටගන්න නිදාණයටම හිත යොමු කරලා බෙහෙත් කිරීම වගේ සිටිවිලි පැනනගින මුල තැනටම හිත යොදලා යොමු කරලා මෙනෙහි කිරීම. ඒක තමයි භාවනාවේ යෝග්‍යා කළ යුතු මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. දැන් මෙතනත් ඒකයි අර ඈතට යන්න නොදී ස්පර්ශය ආවා ඊට ඇතට යන්න නොදී ඒක වේදනාවට ඉඩ දුන්න හැටිය ඊළඟට ඒක අනුව සංඥාවල් වෙනවා. සංඥාවල් ආව හැටිය ඒ සංඥා පෝරුව අනුව ගිහිල්ලා විචාරක සිටිවිලි හිතේ ගොඩ නඟා ගන්නවා. ඒ විචාරක වලට යටවීම තමයි ප්‍රපංචය කියලා කියන්නේ. මොන විදිහේ තත්ත්වයක් මේ ලෝකේ සාමාන්‍ය මේක තුලයි මුළු මහත් සංසාරයේ තිබෙන්නේ. මේ සිටිවිලි හිතෙන්මයි මේ සංසාරේ මවන්නේ, හිතෙන්මයි සංසාරයෙන් මිදෙන්නේ. එතකොට මෙන්න මේක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අනිත්‍ය සංඥාව. අත්‍යවශ්‍යයෙන් අනිත්‍ය සංඥාව කියන එක සාමාන්‍ය ලෝකයේ හැම කෙනාටම හිතා ගන්න පුළුවන්. මේ අනිත්‍ය සංඥාව කියන එක එදිනදා ජීවිතේ නම් අපි කවුරුත් දකිනවා. ඔන්න මොකක් හරි කිව්වනම් ඒක දිලාපත් වුණා. ඒක හර රළු පැත්ත, ඕලාරික පැත්ත අනිත්‍ය සංඥාව. ගැඹුරුම පැත්තෙන් අනිත්‍ය සංඥාව මතුවෙන්නේ සිටිවිලිවල අනිත්‍ය ස්වභාවය දැකීමයි. මේ සිටිවිලි දැන් අපි මගේ සිටිවිලි කියලා ගන්න එක පවා මේ විදිහට මෙහෙම විසිරෙනවා නේද? එහෙනම් නැත්නම් අතීතයේ මේ කෙලෙස් මේවා බලපෑම් නිසා මෙහෙම හිත විසිරෙනවා නේද කියන ඒ විසිරෙන ස්වභාවය ගැන යම් කිසි අවබෝධයක් ලැබෙනවා. අර ශික්ෂණය තුලින්ම අර ශික්ෂණය කරනවා. ශික්ෂණය කරන්නේ සමාධිය සිත දැන්පත් කරගන්න. නමුත් දැන්පත් සිතට වැටෙන්නේ යථා භූත වශයෙන් වැටෙන්නේ මේ සිතේ ස්වභාවය. මේ එක හිතක් නෙවෙයි. මම මේ කියලා කියන්න දෙයක් නැහැ මෙතන. එක එක සිටිවිලි එනවා එක මොහොතකට. මේ මොහොතකට ඇති වෙන සිටිවිලි මේක අපි වැඩිව උපාදාන වශයෙන් අල්ල ගැනීම නිසායි මේ ඔක්කොම සංසාරයක් නැවෙන්නේ. ප්‍රයත්නක් ඇති වෙන්නේ කියන අවබෝධය වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අනිත්‍ය සංඥාව ඇති තැනැත්තාට අනාත්ම සංඥාව පිහිටනවායි. අනාත්ම සංඥාව ඇත්තේ මේ අස්මිමාන කියලා කියන මෙමි කියලා කියන සියුම් මානය ඉවත් කරලා විතු දැනීම උතුම් අමා මහ නිවන සැනසෙනවායි කියලා වදාළේ ඒකයි. මොකද අර හිතේ වික්ෂිප්ත වෙන විසිරෙන ස්වභාවය මෙතන මමයි කියලා ගන්න, මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ කියන අවබෝධය වෙනවා. මේ සිටිවිලි එනවා එන එන එක ඒ තැන්වල ලක්ෂණ ලොක් කරන අතරේම තමන්ට අවබෝධයකුත් වෙනවා මෙතන මමයි කියලා අල්ලන්න දෙයක් නැහැ මගේ කියලා ගන්න දෙයක් නැහැ දැන් මමයි කියලා අල්ලගත්තු සිටිවිලි තව මොහොතකින් ඉවර වෙනවා හැටිල යනවා ඉතින් මේක නිසාම තමයි දෙවිස ඒ ටික කෙරෙන්නේ ඒ ටික අවබෝධ වෙන්නේ අර සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිය සහ දැනුවත් බව සිහි නිවන කියන එක හොඳට යෙදුම් අවස්ථාවේදී ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම සමාධියක් එක බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා සමාධි භාවනා හතරක් දක්වන තැන අපි අදාළ දෙවි පමණක් කියමු එක සමාධි භාවනාවක් මොකද්ද මේ මහණෙනි සති සම්පජඤ්ඤය දියුණු කර ගැනීම සඳහා උපකාර වන සමාධි භාවනාවකුත් තිබෙනවා මොකද්ද මේ සමාධි භාවනාව ඒක දක්වන්නේ ඔන්න යම් කිසි විචුවකට දැනුවත්වම වේදනාවන් හටගන්නවා දැනුවත්වම ඒවා පවතිනවා දැනුවත්වම ඒවා නැති වී යනවා ඒ වගේම දැනුවත්වම සංඥාවල් ලැබෙනවා දැනුවත්වම ඒවා පවතිනවා දැනුවත්වම ඒවා නැති වී යනවා ඒ වගේම දැනුවත්වම විතර්ක සිටිවිලි ඇති වෙන පැන නගිනවා දැනුවත්වම පවතිනවා දැනුවත්වම නැති වී යනවා මේක තුල තියෙන ධර්මතාව මොකක්ද අර වචන තුනටයි එන්නේ ඇතිවීම පැවතීම නැතිවීම ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා අපි කෙටියෙන් ගත්තොත් ඇතිවීමයි නැතිවීමයි දෙක පමණයි කියෙන්නේ නමුත් අර පැවතීම කියලා කියන්නේ අන්න අර උපාදානෙ අල්ල ගැනීම ඒ අවස්ථාව තුල ඒ තුල ඒක පවතිනවා ඒක තුල කෙනෙක් පවතිනවා ඉතින් ඔන්න ඇත්තයි ලෝකයේ තිබෙන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක හොඳට ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් ද්‍රව්‍ය ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් අතර වෙනස බොහෝ දිනකට අවබෝධ කරගන්න අමාරුයි මේවා දිරාපත් වෙන දිරාපත් වීම සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නැහැ මේක අහක දාන දවසට කුණුකරට දාන දවසට තමයි මේක දැන් වැඩක් නැහැ කියලා මේක ඉවරයි වැඩක් ගන්න බෑ කියලා ඉවත් කරන්නේ නමුත් ඒ විදිහේ ද්‍රව්‍ය ලෝකයේ ඇතිවීම නැතිවීම කියන එක එහෙම නැත්නම් අනිත්‍යතාවය ඒක ඉතාමත්ම ඕලාරික රළු මට්ටමක් සියුම් වශයෙන්ම මේ අනිත්‍යතාවය ඇතිවෙන්නේ අන්නර විදිහට මේ සිටිවිලි මේවා එනවා පවතිනවා නැතිලා යනවා මේවා තමන්ගේ අර ආනාපානීය සංපත්තුන සිතට වැටෙන්න පටන් ගන්නවා ඒ කමටහන උත්සාහ කරන්නේ ආනාපානීය ගැටෙන තැන සතිය රඳව ගන්නයි නමුත් ඒ අතරේ අර සිටිවිලි එනවා ඒ අතීතයේගත් සිටිවිලි යම් යම් දේවල් ඒවා එනවා ඒවා මතු කරන්නත් සිද්ධ වෙනවා ඔය තත්ත්වයයි මේ මේ සිටේ තියෙන කියන අවබෝධය තුළින් තමයි අන්තිමට මේ විඥානයක් මේක තාත්මයක් කියලා ගන්න දෙයක් නැහැ රූපේ ආත්මයක් නැති බව මේ අදිරාපත් වෙනකොට අපට සාමාන්‍යයෙන් පහසුවෙන් තියාගන්න පුළුවන් වේදනාවක් එක වේදනාවක් වෙනවා තව වේදනාවක් වෙනවා විදිහට ඒකත් තව ටිකක් හරි අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන් සංඥාව තවත් ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන් සංස්කාර කියලා කියන චේතනාවල් වල පිළිබඳ අනිත්‍යතාවත් ඒකත් කර්මක් හරි අමාරුවෙන් නමුත් විඥානය කියලා කියන මහා මායාව ලොකුම මායාව මේ ලෝකේ සත්‍ය බුදු පියාණන් වහන්සේත් මායාවකට උපමා කළේ මේ විඥානයක අන්න ඒක සමන්ම අධ්‍යක්ෂ යුතු දෙයක් ඒකට මාර්ගයයි මේ බුදු පියාණන් වහන්සේ මේ කමඨහන් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමෙන් මෙතන දක්වලා තිබෙන්නේ. ඒක කොට අන්නේ ආශයෙන් මේ පින්න සුදස් හිතා ගන්න පුළුවන් අපි මේ යෝගාවචර ජීවිතේට බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒකට වහින්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මේක ලේසි වැඩක් කියලා හිතන්න නරකයි. මේක ලේසි කළා හිතාගත්තොත් ඉක්මනින්ම ඒක ගැන කලකිරෙනවා. මේක අමාරු වැඩක් කියලා දැනගෙන ඒකට හිත සකස් කරගෙන ලොකු වීරියක් වඩාගෙන මේ වැඩේට බහින්න ඕනේ. එහෙම නැත්නම් කරන්නේ මොකද්ද? ඒක ගුරුවරයාට දොස් කියනවා, භාවනාවට දොස් කියනවා. දැන් මේ වාහන අනතුරු සිදු වුණු පමණින් කෙනෙක් වාහන එළවීම නතර කරනවද නැහැ? ඒ වාහන අනතුරට නොයෙකුත් හේතු තියෙන පුළුවන්. සමහර විට ඒ පරිදුරාගේ නොදැනුවත්කම හින්දා පුළුවන්. අන්න ඒ විදිහට භාවනාවෙන් ඇතැම් කෙනෙක් මානසික පීඩනවලට නොයෙකුත් දේවල්ට පත් වෙනවා කියලා ඇතැම් සමහර අය මේ කාලේ භාවනාව මේ හිත විචිත්‍ර කර ගැනීමට ලේසි මාර්ගයක් හිතේට හිතන එක වැරදි අදහසක්. අන්න අර මේ දිහාමුදුරු වගේ ඉක්මන් වෙච්ච කට්ටියයි එහෙම. එහෙම කරන්නේ හිතන්නේ ඒ විදිහට අපේට පත් වෙන්නේ. මොනටි පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දීපු අර උපදෙස් සිහිපත් කරගෙන හිත සකස් කරගෙන ඒකට උපකාර වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගුරු ඇසුර. බුදු පියාණන් වහන්සේ අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට ලෝකයේ අසහාය කල්යාණ මිත්‍රයා. ඒකට බුදු පියාණන් වහන්සේ නැති වුණාට පස්සේ එහෙම නැත්නම් උන්වහන්සේ වැඩ ඉන්න කාලේ පවා උන්වහන්සේගේ සාරිසු සාන්නාසේ මුගලන් මහරහතන් වහන්සේලා හරියට අර සංඝ පිරිසට මව්පියන් වගේ කියලා කියනවා. ඒ තරමට අර ඒ සංඝයා වහන්සේලා සෝවාන් තත්ත්වයේ ඉඳලා රහත් තත්ත්වයට දක්වා දිනාමක ඒ උන්වහන්සේලා දෙනවා බුදු පියාණන් වහන්සේ. ඊළඟට අසු මහ ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟට ඊ අනුව සිටි අනිකුත් ඒ සාන්නාසේලා තම තමන්ගේ ශක්තිය කියනවා. ඊළඟට උන්වහන්සේලා නැති වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය පවතින තාක් කල් ගිහි හෝවා පැවිදි හෝ වේවා. යම් කෙනෙක් මේ භාවනා මාර්ගයේ ගමන් කළා යම් සිදුවීමක් ලබාගෙන තිබෙනවා නම් ඒවා පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම් අන්න ඒක නැත්තයි කල්යාණ මිත්‍යා ගුරුවරයා. එයාගේ ඒ බසට සීකරුව අවස්ථානුකූලව ඒ පියවරක් ගන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට ඕනේ නිහතමානීත්වය තිබෙන්න ඕනේ. ඊළඟට අනිකුත් පාරණා තමයි අර සීලය සාදී අර ධර්ම ශ්‍රවණ ආදීන් සිත ශක්තිමත් කර ගැනීම බලවත් ඡන්දයක් ඇති කර ගැනීම ඕනෑකමක් ඇති කර ගැනීම අද වීරිය දැරීම ඥානවන්තව නුවණැතිව හිත යදීම ප්‍රඥාව ඔන්න විදිහ කාරණා උපකාර වෙනවා. ඊළඟට ඒ වගේම තමයි අර කියපු භාවනා මාර්ගයක් ඒක කලණම් කරගන්නේ නැතුව, අවුල් කරගන්නේ නැතුව ඒ භාවනා මාර්ගයට පිවිසෙන්න ඕන. පළමුවෙන් කළ යුතු දේ පසුව කරන්න නරකයි. පසුව කළ යුතු දේ පළමුවෙන් කරන්න නරකයි. ඇතැම් කෙනෙක් ආනාපාන සතිය සාමත්ම වටිනා භාවනාවක් කියලා ඒකට බහිනවා. නමුත් ඒකට සූදානම් නැහැ. ඉතින් ඊළඟට දොස් කියන බුදු පියාණන් වහන්සේ මේ විතර්ක කපා හැරීමට ආනාපාන සතිය භාවනා කරන්නේ කිව්වට කොහොමද? මට නම් මේක කරන්න යනකොට විතර්කමයි වෙන්නේ කියලා සමහරු බුද්ධ දේශනාවටත් දොස් කියනවා. මොකද මේ හේතුව? අන්න අර කලින් රළු මට්ටමේ දැන් මේ පින්නතුන් දන්නවා වඩුවෙක් වුණත් එක පාරටම ඒ යතු කැටේ යොදන හැටි ඉතල බලන්න. ඉස්සෙල්ලම යොදන්නේ අර යතු කැටේ අර ඕලාරික කළු කොටස් කපා හැරීමට. ඒ ටික කළා යතු කැටේට තට්ටු කළා හරි වෙන යතු කැටයක් හරි අරගෙන ඊළඟ එක ටිකක්. ඊළඟට ඊළඟ යතු කැටේ ගන්න. කොයි විදිහයක් මේ හිත පිළිබඳවත් තියෙන. හිතේ තියෙන රළු මට්ටම් තියෙන සියුම් මට්ටම් තියෙනවා. ඉතින් රළු මට්ටම් නැති කරන්නේ අර රළු දෙයකින්ම. ඒක උපකාර වෙනවා. ඇතන් කෙනෙක් බය වෙනවා. ගිහියන්ට අසුබ වානාව හොඳ නැහැ කියලා වන්තිකුත් වෙනවා. විවෝවා පැවිදි හෝ වේවා නිවන බලාපොරොත්තු වෙනවා නම් මේක උපකාර වෙනවා. මේ සමාජය ගැන හිතලා බැලුවත්, මේ රාජා ඒවා කෙලෙස් ගිහිය පිළිබඳව හිතලා බැලුවත්, කොයි තරම් ඒවා පිළිබඳ නොදැමුණු කම් නිසාද මේ තරම් අපරාධ ඇති වෙන්නේ. ඒවා පිළිබඳ යම් කිසි සංවරයක් සංයමයක් තිබෙනවා නම් ඒ සමාජයේ පවා එක්තරා විදිහක කෙලදා සංසුන් ස්වභාවයකට ගෙදරක් පවා නිවසක් පවා සංයමයක් සංවරයක් තිබෙනවා. ඒ වගේ තමයි අනිත් එකත් ව්‍යාපාදී. ඉතින් ওই දෙක ඇලීම් ගැටීම් දෙක තුලයි මේ ලෝකයා බොහෝ විට ජීවත් වෙන්නේ. නමුත් ඒවත් මට්ටු කරාට පස්සේ තව ඉදිරියට යන්න කියන. ඔන්න එතන ඉඳලා තියන්නේ අර සියුම් යතු කැට උපම. ඒකයි එතන ගන්න තියෙන්නේ. ඒකටයි අර කුද්දා විතක් ආසුකමා විතක් ආගල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කොහොමද? හොඳට ගිහිල්ලා අඹවණයක් දැක්ක පමණින් මම මෙතන ගිහිල්ලා භාවනා කරාම එකපාරටම නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇත්තට මහන්සියලා කරගොව මට පුළුවන් ඒක හවස් වරුවේම කරගන්න කියලා හිතාගෙන මේ ගියාම දුරුගී. නමුත් ඒ ඔක්කොමත් හරි. බොහොම රමණීය අවවණේ. හොඳ සේවන, හොඳ ආසනේ ඔක්කොම හරි. නමුත් හිත ඉක්මව ගන්න බෑ. මොකද යකින් එනවා අර විතර්ක. ඒකුණු කන්දල් ටික ඔක්කොම හරියට අර මේ වැස්සෙන් පස්සේ දොළ පාරක් දලාගෙන යනකොට ඔය තියෙන කුණු කන්දල් ඔක්කොම ගලාගෙන යනවා වගේ බඳු අවස්ථාවකට පාව මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිවන් සඳහා උත්සාහ කරන යෝගාව කියලා. ඒ බඳු අවස්ථාවල කලකින් ඉන්න නරකයි. එක බලාපොරොත්තු වේසු දෙයක්. අර කුණු කන්දල් කොහෙන් හරි ගලාගෙන යන්න ඕන. දැන් මේ පිණුතුන් ගන්නවා විවේක කතාවක් ගත්තට පස්සේ ඒක ගැන මම ඉති විස්තර කියන්න ඕනේ නැහැ. ඉතින් විරේක කතාවක් ගත්තට පස්සේ ඔන්න කිය හිතෙනවා අතන මෙහෙම නේද தත්ත්වය මේ වගේ කුසේ මේ මම හිතාගෙන හිටියේ ශාරීරික தත්ත්වය මේක නේද මේ ආහාර වල தත්ත්වය මේක නේද කියන ඔන්න හොඳ පේබඳු අවස්ථාවක් ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ වගේ තමයි ආනාපාන සතියට ඉඳ ගත්තට පස්සේ අර මුල් කාරණා ටික ඉෂ්ට කරලා ඔන්න ඒ අවස්ථාවේ මේ හිත ඇතුලෙන් එන මේ කුණු ධාරා කුණු කන්දල් ධාරා නමුත් ඒවට ඒ වතුලින් ශික්ෂණයක් උත් වෙනවා. ඒ ශික්ෂණය තුලින් ආභෝධයක් උත් වෙනවා. මේක ඉක්මවන්න බැරි දෙයක්. නමුත් ඉක්මවන්නේ මොකටද? මේ ආභෝධය සියුනු කරගන්න. මේක මහ පුදුම. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතාලි ගැඹුරු කාරණයක් මෙතන තිබෙනවා. මේක අන්ත වශයෙන් ගත්තොත් දිනුවක් නැහැ. බුදු පියාණන් වහන්සේ මේ වෙන කිසිම කෙනෙකුට වෙන කිසිම ශාස්ත්‍රවේදෙකුට බැරුව තිබුණ මේ සංසාරයෙන් මිදීම පිළිබඳ ප්‍රශ්නයට ගැටලුවට විසඳුම ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. සිතේ තැන්පත් කර ගැනීමක් අවශ්‍යයි මූලිකව. සිත එක්තැන් කර ගැනීමක් අවශ්‍යයි. එක්තැන් කර ගැනීම කිව්වට මේක එකක් නොවේ. එක්තැන් කරගත්තු අවස්ථාවේ තේරෙනවා මේක විසිරෙන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා විසිරෙනවා. අතීතයේ මේ එකතු කරගත්තු මේ කර්ම චාරිකා මේ ආවාසනා ගුණ ආදී වශයෙන් දක්වන නාන ප්‍රකාර චරිතානුකූල වෙන පුරුදු ආදී නිසා නොයෙකුත් සිදුවේ සිටිවිලි ඒවා විචාරක පැනනගිනවා. ඒවායින් අධෛර්ය වෙන්නේ නැහැ. නමුත් ඒක තුලින් අන්තිමට කරන්නේ මොකද්ද? මෙතන අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගත්තු තැන මාරය. අල්ලගත්තු තැන තමයි මම ඉන්නේ. අල්ලගත්තු තැන තමයි මේ ඔක්කොම කරදරේ කියලා අන්න ඊළඟට දකින්නවා යථාභූත වශයෙන් ඇත්ත ඇති සත්‍ය දකින්නවා. මේ සියල්ලම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ අනිත්‍ය දේ අල්ලගෙන සිටීම නිසා දුකටපත් වෙනවා. ඒ වගේම එතන මමයි මාගේ කියලා මගේ වශයෙන් පවත්න්න බෑ. කිසිම දෙයක් කියන ඒ අවබෝධය වෙනවා. ඔන්න ඒ අවබෝධය ආපු අවස්ථාව තමයි යම් කිසි කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අස්මිමාන කියලා කියන අන්තිම ශූන්‍යය ගලවන්නේ. දෙමි කියලා කියන ශූන්‍යය තුලින් තමයි මේ මුළු මහත් ලෝකයම මනින්නේ. දෙමි කියලා දැන් මම කියලා කියන එක සාමාන්‍යයෙන් ඕලාරික රළු වශයෙන් මම කියන හැඟීම අපේ ඒකට තමයි දැන් සක්කාය දිට්ඨිය නැති කරනවා කියලා කියන්නේ. මම මාගේ කියලා ඒක නැති කරපම් පමණින්ම වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඉතාමත්ම සියුම් මට්ටම තමයි දෙමි කියන එක. මම දෙමිත් නෙවෙයි වෙමි. ඔබ ඉතාම සියුම් මට්ටමකින් කියනවා හිතේ තන්පත් වෙලා ඕක හරියට දකින්න පුළුවන් වන්නේ අන්න අර විදිහේ සිතේ විචිරණ ස්වභාවය හරි ආකාරයට ප්‍රත්‍යක්ෂ කරගෙන අර අල්ලා ගැනීම අතහැරී තැනයි. අල්ලාගත්තු තැන දැන් ස්පර්ශ වෙනකොට ඒක අල්ලගත්තුමින් තමයි වේදනාව වෙන්නේ. එතන අල්ලගත්තාම සංඥාවට හැරෙනවා. සංඥා විතර්කයට යනවා. විතර්කයට හැරිලා විතර්කේ අල්ලගත්තු තැන ප්‍රපංචයෙන් එහාට ඉතින් අන්තිමට පිස්සන් කොටුවක් වගේ තත්ත්වයකට හිතපත් වෙනවා. ඒක වළක්වන්න අයෝනිසෝ මනසිකාර කියලා කියන අර වැරදි ක්‍රමය එහා කොනේ ඉඳලා නේ පටන් ගන්න තියෙන්නේ. මේ සටන පටන් ගන්න තියෙන්නේ කර බුදු පියාණන් වහන්සේ ධම්මපදයේ මුල් ගාථාවෙන් ප්‍රකාශ කරන මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා විදිහට විදිහට මේක හැම එකක්ම සිතෙන්ම පැන නගිනවා කියන අවබෝධය හරි ආකාරමතු වෙන්නේ අන්න අර කියාපු ඒ භාවනාවේ ගැඹුරු අවස්ථාවේදී. අන්න ඒක නිසා මේ පිණිසුන් කල්පනා කරනවා අද මේ වටිනා මේ පොයේ දවසේ අපි බුදු පියාණන් වහන්සේගේ චරිතය පමණක් හිතලා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ හරියට අඳුනගන්නේ ඇත්ත වශයෙන්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙක්. ඒක අපි දකින්නේ රූප පිට විතරක් එහෙම නැත්නම් හිත විදි වලින්ම ආවගත බුදු කෙනෙක්. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දකින්න බලාපොරොත්තු වෙනවා නම් උන්වහන්සේ අඳුනගන්න බලාපොරොත්තු වෙනවා. අපි නිර්වාණ මාර්ගේ ගමන් කරන්න ඕන. මේක අපි මේ සත්‍ය අවබෝධ කරගන්න. එදාටයි බුදු පියාණන් වහන්සේ හරියට දකින්න වෙන්නේ. එදාටයි බුදු පියාණන් වහන්සේගේ පිළිබඳ ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ කෙනෙකුන් අද මේ වටිනා දවසේ මේ ධර්ම ශ්‍රවණය තුලින් කරාත් කලින් කියපු ආකාරයේ දස කතාවක් වලට අදාළ වෙන නම් දේවල් කියෙන්නේ නැති ඒවත් අපි බලාපොරොත්තු වෙනවා. මේ ජීවිතයේදීම මේ තවමත් පුළුවන් මේ ශාසනයෙන් වැඩ ගන්න. ඇතම් කෙනෙක් මේක මේ යල්පන සුදයක් හැටියට හිතනවා. නමුත් මේ එකම ගිනි තමයි මේ බුද්ධ කාලයේ දන් කාලයේ දන්නේ නිරාග දේශ මොහ ගිනි. ඒකට මේ ගිනි වලට ගිනි නිවීමයි නිවන කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි, වෙන අමුතු ලෝකයක් නෙවෙයි, අමුතු දිව්‍ය ලෝකයක් වගේ තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඇතම් කෙනෙක් එහෙමත් හිතනවා. නිවීමයි. ඒකට මෙතන සංසාරයේ තියෙන දෙවීමයි. ඒ වෙනුවට බුදු කියන්නේ මහසී ඉදිරිපත් කරන්නේ නිවීමයි. සංසාරයේ තියෙන පැවැත්මයි. සංසාර පැවැත්ම. මේ පැවැත්ම දුකක් බව තේරුම් අරගෙන මේ තේරෙන නැවැත්ම ත්‍රිපත් කර ගැනීම. ඒකයි අපි අදුවේ සංසාර වටවලල්ලේ නිවසට පැමිණීම. සංසාර වටවලල්ලේ කරකැවීමයි සංසරණය. ඒ නිවසට පැමිණීමයි නිස්සරණය. මාර්යාගේ රාජධානිය ඒ නිදීමයි මේ නිවන කියලා කියන්නේ අනිත් පැත්තෙන් කෙලෙස් වශයෙන් කරකෝ කන්නේ කියන ඒ தත්ත්වය තමන්ගේ ජීවිතයේ පරමාර්ථය හැටියට කියන්නේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාගයේ දුර්ලභ බුද්ධෝත්පාදකාලේ මේ ශාසනය අවසාන භාගයේ මේක තව සමහර විට සම්ප්‍රදාය කීපයක් යනකොට ඇත්ත වශයෙන් මේ ධර්මයෙන් වැඩ ගන්න බැරි වෙන තත්වයකට එන්නේ මක් නිසාද? ගුරු ඇසුර නැති වෙනවා. මේ නිවන් මඟ ගමනට ප්‍රදෙස් වෙන්න පුළුවන්. ඒවා කටයුතු වල යෙදෙන අය සොයා ගන්න බැරි වෙනවා. කලුනික තව පහසුවෙන් සොයා ගන්න පුළුවන් වෙනවා. ඒක බැරි වෙනවා. අන්න ඒක නිසා මේ කිසිම අප්‍රමාදී විදිහට නාස්තිකී අප්‍රමාදී කද සිවිගෙන සික්කරගෙන මේ කියපු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මෙතෙක් මේ පින්නතුන් මේ ධර්මස්ත්‍රෝණය ධර්ම දේශනා ප්‍රධාන දිනෙන් තම තමන්ගේ චිත්ත සංතානෙ මේ අවස්ථාවේ පවා යම් කිසි කුසල් ධර්ම රාශිය කීපයක් වැඩගත් කුසල් ධර්ම කීපයක් මත උනා කියලා හිතා ගන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥාව කියලා කියන ධර්ම අර සති බෝධිපාශී ධර්ම අතර දක්වලා තියෙනවා. ඉන්ද්‍රිය බල, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට කාර්ය දෙකක් ඉෂ්ට කරන වටිනා ධර්ම හැටියට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වගේම බලයක්. හපං කමක් වගේම ඒකේ ඒක බල පුළුවන් කාරණාවක් පෙන්වන්න පුළුවන් ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම වීරිය, ශ්‍රද්ධාව අනුවගිය වීරිය. ඊළඟට වීරිය නිසා ඒකේ කුසල් ධර්ම ලං කරගන්න යෝධන වීරිය තුලින් සතියක්ම කියනවා. සතිය, සිහිය. ඒ විදිහට සිහිය. ඊළඟට සිහිය බොහෝ වේලාවක් පවත් ගන්න පුළුවන් පැත්තෙම තමයි සමාධිය වෙන්නේ අන්තිමට. ඒක උතුරලා ගිහින සමාධියට හැරෙනවා. සමාධිමත් හිතට යථාභූත ඇත්ත ඇති හැටියට පෙනීම ප්‍රඥාව ඇතිනෝ න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ඇත්ත වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ඒවා ක්‍රියාත්මක වෙන්නේ අන්න නිවන කියන මේ භාවනාවට හරියාකාර බැස්ස අවස්ථාවේ. නමුත් සුළු මට්ටමකින් හෝ ඒවා මතු කර ගැනීමට මේ පින්තුන්ගේ භාවනා ශක්ති භාවනාවේ දියුණු ශක්තිය අනුව මේ ධර්ම දේශනා උපකාර වෙන්නේ නැති කියලා හිතා ගන්න. දැන් ඒ විදිහට වටිනා දේශනාවට සමන් දීමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ධර්මයන් ඇති කර ගැනීම ඒ බලයෙන්ම මේ ජීවිතයේදී හැකි තාක් උත්සාහ කරලා මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවල ප්‍රතියේදී මේ මුළු මහත් සංසාර දුකින් අත් මිදලා උතුමම මානිය සැනසීම ශක්තිය බලය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ අපි ධර්ම දේශනා මේ වශයෙන් ධර්ම ශ්‍රවණය මාසෙන් පැත්තරගත තුනේ සම්භාරයේ ඒ සාසන ආරක්ෂක දෙවිවතාවුන් ඇතුළු යම් තාක් මේ අවිචිය සිට අකනිකා දක්වා වූ මේ කුසල් සමුයල් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනා සිට තම තමගේ ඥාතීන් සියලු හැම දෙනෙක්ම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී කල්යාණ මිත්‍ර ආශිර්වාද ලබන හැකි තාක් මම සංසීල සංසාර දුකින් අත් මිදලා උතුම් මම මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව. ඔය තමයි මේ විදිහට මේ ගාථා කියලා තුන් සමුනන්නේ. ස්තාවතා
ආකාශත්ථාදීවානාගමහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථාජ භුම්මත්ථා දේවානාගමහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථාජ භුම්මත්ථා දේවානාගමහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපාමිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.